මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
එහෙනම් ආජීවස්තංග ශීලයේ සමාදන් වෙන්න নমস্কারය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ථි මමායිතං, අසතාචන සෝචති සවේ භික්ඛුති වුඤ්ජති. සදහවත් පින්නතුනි, මමය මාගේ කියන වචන දෙක තරම් ප්‍රියමනාප වචන දෙකක් කෙනෙකුට ලෝකයේ තවත් නැහැ. මේ වචන දෙක අපි දවසට කී සැරයක් පාවිච්චි කරනවද? පාවිච්චි කරන්න වෙනවද අපට? ඇත්ත වශයෙන් කියනවා නම් මම ආගේ කියන වචන දෙක පාවිච්චි නොකර ජීවිතයක් පවත්ව ගන්නත් අමාරුයි. මේ தත්ත්වය මෙහෙම වුණාට මොකද? බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මම ආගේ කියන වචන දෙක ඇතුලේ බරපතල අවිද්‍යාවකුත් තණ්හාවකුත් ගැබ්බෙලා තියෙනවා කියලා. මෙන්න මේ අවිද්‍යාවත් තණ්හාවත් නිසාම මේ ලෝක සත්වයා දීර්ඝ කාලයක් සංසාරයේ දුක් විඳින්මින් සැරිසරන බවත් බුදු පියාණන් වහන්සේ වදාළා. එතකොට මම ආගේ කියන වචන දෙක අපි පාවිච්චි කරා වුණාත් මොකද? ඒක ඇතුලේ තිබෙන මේ අවිද්‍යාව යම් කිසි විදියකින් අපට ඉවත් කරගන්න පුළුවන් වුණොත්, තණ්හාව දුරු කරගන්න පුළුවන් වුණොත් මේ භයානක සංසාර දුක්ඛයෙන් මිදෙන්න පුළුවන් බවත් බුදු පියාණන් වහන්සේ වදාලා ඒකට මාර්ගයක් උන්වහන්සේ ප්‍රකාශ කළා. අන්නේ ඒ විදිහට මම මාගේ කියන හැඟීම ඉවත් කරන්නට උපකාර වන ධර්ම කොට්ඨාසයක් අඩංගු ගාථා ධර්මයක් තමයි අපි අද මාතෘකාව වශයෙන් තබා ගත්තේ. මේ ගාථාව බුදු පියාණන් වහන්සේ වදාළේ පංචග්ග දායක නමින් හැඳින්වුණු ඒ සවැත් නුවර වාසය කළ එක්තරා බ්‍රාහ්මණිකුටයි. ඒ බ්‍රාහ්මණයා මිත්‍යා දෘෂ්ටික තැනැත්තෙක් වුණාට මොකද? ඒ බ්‍රාහ්මණයාට ඒ පංචග්ග දායක කියන නම ලැබුණේ සමාජයේ ගොවිතැන් කරලා ඒ අවස්ථා පහකදීම දන් දීමේ පුරුද්දක් මේ බ්‍රාහ්මණයාට තිබුණ නිසායි. ගොයම පැහුනහම කෙතේ තියෙද්දිම කෙත් අත්බතක් කියලා දානයක් දෙනවා. තමන් ගරු කරලා ගරු කටයුතු හැටියට සලකන බ්‍රාහ්මණ ආදීන්ට හෝ දුගී මගී යාට ගානින්ට හෝ වෙන්න පුළුවනි. කෙත් අත්බතක් දෙනවා. ඊළඟට කමතට ගෙනාවට පස්සේ කමත් අත්බතක් කියලා එකක් දෙනවා. කමතේදී ඒ වී බවට පත් කළාට පස්සේ වී අත්බතක් කියලා තව තුන්වෙනිව තවත් දානයක් දෙනවා. ඊළඟට බත සැලියේ පැසෙන අවස්ථාවේදී සැලි අත්බතක් කියලා ඒ අවස්ථාවේදී අග්‍රකොටස දන් දෙනවා. අන්තිමට තමන්ගේ තලියට භාජනයට ආහාරය අනුභව කරන භාජනයට පැමිණියාම එිනුත් කොටසක් අග්‍රකොටස දන් දෙනවා. අන්න ඒ විදිය වටිනා ගුණයක් ඇති බ්‍රාහ්මණේ. එක දවසක්ද බුදු පියාණන් වහන්සේට පෙනී ගියා උන්වහන්සේගේ මහා කරුණ සමාපත්තියෙන් නැගිටලා ලෝකය දිහා බලනකොට මේ බ්‍රාහ්මණයටත් ඒ බැමිණියටත් අනාගාමී ඵලය පැමිණීමට තරම් පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේ සම්පත්තිය තියෙන බව දැකලා බුදු පියාණන් වහන්සේ එදා මේ බ්‍රාහ්මණයාගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ඒ අවස්ථාවේ මේ බමුණා ඒ ගෙයි දොර කඩ ළඟම බිත්තියට මුහුණලාලා ආහාර අනුභව කරනවා. ඒ බැමිණිය බමුණට ආහාර බෙදනවා. එතකොට බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා හිටගෙන ඉන්නවා. බ්‍රාහ්මණයාට පෙනුන්නේ නැහැ බැමිණිය දුටුවා. දැකලා කල්පනා කළා දැන් මේ බ්‍රාහ්මණයා මේ විදියට මේ ගුණ ධර්මයක් රකින්න කෙනෙක්. දැන් බුදු පියාණන් මේ බුදු පියාණන් හැටියට හිටියෙත් නැහැ මේ ශ්‍රමණ ගෞතමයන්. ඇවිල්ලා මේ ඉන්නවා දැක්ක හැටියෙ මේ ආහාර ටික භවත් ගෞතමීන්ට දුන්නොත් මට ආයිත් යන්න වෙනවා කියලා මේ බැමිණිය මොකද කළේ? අර බ්‍රාහ්මණයාගේ පිටිපස්සට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ නොපෙනෙන ආකාරයට නැවිලා බලාපොරොත්තු වුණා. එතකොට බුදු පියාණන් වහන්සේ ටික වෙලාවක් බලන් ඉඳලා වඩියේ කියලා හොරෙන් වගේ බැලුවා. ඒත් බුදු පියාණන් වහන්සේ තාම ඉන්නවා. ඊළඟට මොකද කළේ? හයියෙන් කියන්නත් බෑ යමක් බ්‍රාහ්මණයට ඇහේ කියලා බයේ එක්තරා වචනයක් තිබෙනවා ඒ කාලේ පාවිච්චි කළ අතිච්ච කියන එක. අතිච්ඡත බන්ති ආදී වශයෙන් එන්න අතිච්ච කියලා කියන්නේ වෙන තැනකින් සතුටු වෙන වෙන තැනකට වඩින්න කියන අදහසයි දෙන්නේ. මෙතන ලැබෙන්නේ නැහැ කියන එක. එහෙම නැත්නම් අපිට දෙන්න දෙයක් නැහැ කියන එක කියන ක්‍රමයක්. ඉතින් ඒ විදිහට ඒ වචනේ කියන්නවත් පිළිවෙලක් නැති විදිහට හැඟුණා. මොකද කළේ? ඊළඟට ටිකක් පස්සෙන් පස්සට ගිහිල්ලා හිමිට ඒ අතිච්ච කියන වචනය කිව්වා. බුදු පියාණන් වහන්සේ දැක්වූ ප්‍රතිචාරය මොකද්ද? බුදු පියාණන් වහන්සේ හිත වැනුවා මම මෙතනින් වඩින්නේ නැහැ කියලා. මේක දැකලා අර බැමිණියට හිනා පහළ වුණා. ටිකක් හයියෙන් හිනා ගියා. ඒකම බුදු පියාණන් වහන්සේ බුදුරැස් විහිදෙව්වා. බිත්තියට වැටුණා ඒක බ්‍රාහ්මණයා ඒකත් දුටුවා. අර බැමිණිය හිනා වෙනවත් ඒ සංඥාවත් ඇනලා හැරිලා බලනකොට දැක්කා මේ ශ්‍රමණ ගෞතමීන් සිටිනවා දැකලා. ඊළඟට
මේ ඒ භාර්යාවට දොස් කියලා මේ රාජපුත්‍රයෙක් ඇවිල්ලාගේ දොරකඩ ඉදෙද්දී ඇයි මේ මට මේ නොකිව්වේ කියලා දොස් කියලා ආහාර අනුභව කරමින් සිටි භාජනයත් අරගෙන ඉස්සරහට ඇවිල්ලා ප්‍රකාශ කරනවා භවත් ගෞතමයේ මගේ සිරිතක් තියෙනවා පස් තැනකදීම ආහාර දෙනවා ඒ වගේම ආහාර ගන්න වෙලාවට කෙනෙක් පැමිණියත් නොදී අනුභව කරන්නේ නැහැ දැන් මේ ආහාරයෙන් කොටසක් මම මැදින් මේකේ වෙන් කරලා එක කොටසක් මම අනුභව කරලා ඉතින්නේ ඉතිරි කොටස මම දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ඊකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ධාතාවකින් මේ මුනිවරයෝ ඒ ආහාරයක මුල් කොටසෙන් හෝ මැද කොටසෙන් හෝ ඉතිරි කොටසෙන් හෝ කොයි කොටසෙන් හෝ යමක් දෙනවා නම් ඒක පිළිගන්නවයි ඒ පිළිබඳව අමුතු නින්දාවක් ප්‍රශංසාවක් කරන්නෙත් නැtei කියලා යදග්ගතෝ මජ්ජතෝ සේසතෝ වා පින්ඩං ලබහෙත් පරදත්තූප ජීවි නාලං තුතින් නෝපි නිපච්චවාදී සංවාපි ධීරා මුනිං වේදයන්ති කියලා එක්තරා ගාථාවක් මුනිවරයින් හැඳින්වෙන එක්තරා ගාථාවක් ප්‍රකාශ කළා අග්‍ර කොටසෙන් ඒ කියන්නේ මුල් කොටසෙන් හෝ මැදින් හෝ ඉතිරි කොටසෙන් හෝ යමක් පින්ඩාහාරය මේ පරදත්තූප ජීවි කියලා කියන්නේ මේ අනුන්ගෙන් යැපෙන්නා වූ ජීවිතයක් ගෙවන මුනිවරයා ඒවල් ඒ වෙනසක් නොකොට ඒ තුන් කොටසින්ම ලබා ගන්නවයි ඒ පිළිබඳව නින්දාවක් ප්‍රශංසාවක් ආදියක් කරන්නේ නැත ඒකයි මේ බඳු අයට මුනිවරයා කියලා කියනවා කියන එකයි අදහස ඒ ගාථාව ඇහුවාම බ්‍රාහ්මණය බොහොම සතුටු වුණා මේ රාජපුත්‍රයෙක් වෙලක් මේ කෙනෙක් ඉතිරි කරපු ආහාරය වළඳන්න සූදානම් කියලා ඊළඟට තව දුරටත් ඇසුවා ශ්‍රමණ ගෞතමයේ ඔබේ මේ ශ්‍රාවකයන්ට ඔබ භික්ෂුවයි කියලා හඳුන්වනවා මොකද මේ භික්ෂුව කියලා කියන්නේ කියලා භික්ෂු කියන වචනේ තේරුම ඇහුවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ කල්පනා කළා මේ බ්‍රාහ්මණයත් බැමිණියත් කාශ්‍යප බුද්ධ කාලයේදී නාම රූප ධර්මයන් පිළිබඳව මේ ධර්මයේ එක්තරා වැදගත් ධර්ම කොටසක් පිළිබඳව අහලා තිබෙන අය. ඒක නිසා මම මේ පළමුවෙනි වරට දේශනා කළා නමුත් මේ නාම රූප ධර්මයන් පිළිබඳව මේ අයට සිහිපත් වෙන ආකාරයට ධර්මයක් දේශනා කරන්න ඕන කියලා තමයි අර අපි අර මාතෘකා වශයෙන් තිබුවේ ගාථා ධර්ම දේශනා කළේ සබ්බසෝ නාම රූපස්මින් යස්සනත්ථි මමායිතං අසතාචන සෝචති සවේ භික්ඛූති උච්චති යම් කෙනෙකුට නාම රූපයන් පිළිබඳව නාම රූප ධර්මයන් පිළිබඳව නැත්නම් නාම රූපය තුල කිසිදු ආකාරයකින් මමායනයක් මමය කියලා ගැනීමක් මගේ කියලා ගැනීමක් නැත්නම් මගේ කියලා ගැනීමක් නැත්නම් ඒ වගේම එබඳු ඒ කිසිවක් නැතිවීම ගැන ශෝක කිරීමකුත් නැත්නම් අන්න එබඳු තැනැත්තාටයි භික්ෂුව කියලා කියන්නේ කියලා බොහොම කෙටි අදහසක් එතන සරල වශයෙන් පෙනෙන්නේ නමුත් මහා ගැඹුරු කියමනක් එතන තිබෙනවා දැන් එතකොට මෙන්න මේ බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාවේ ඒ මූලික අර්ථය අපි තේරුම් අරගෙනයි අනිත් හරිය මේ ගැන විශේෂයෙන් විග්‍රහ කරන්නට වෙන්නේ මෙතන බොහෝ දෙනාට නොතේරෙන පදයක් වෙන්න පුළුවන් මේ නාම රූපය කියන එක අත වශයෙන් මේ බුදු පියාණන් මහසේ දේශනා කළ ධර්මය අනුව අපි මමය මාගේ කියලා කියන මේ ශරීර කූඩුවට එහෙම නැත්නම් මේ අපේ මේ සිතත් කයත් කියලා අපි විවහාර කරන මේ දෙකට ධර්මානුකූලව දැක්වෙන පදයක් තමයි නාම රූප කියන එක. දැන් නාමය කියලා කියනකොට ඉබේම හිතෙන්නේ නමක් කියලයි. නමුත් මෙතන යම්කිසි ගැඹුරක් තිබෙනවා මේ නාම ධර්ම හැටියට සරල වශයෙන් අපි කල්පනා කරලා බැලුවොත් නාම කියන කොටසට අයිති ධර්ම කියලා දැක්වෙන්නේ වේදනාව සංඥාව චේතනාව ස්පර්ශය මනසිකාර කියන ධර්ම පහයි වේදනාව කියලා කියන්නේ විඳීම ඒ විඳීම අනුව ඇතිවෙන සංඥාව කියලා කියන හැඳිනීමයි සංඥා කියලා කියන්නේ ඒ හැඳිනීම අනුව ඊළඟට චේතනාවල් යම්කිසි බලාපොරොත්තු චේතනාවල් ඇති වෙනවා ඒක චේතනා නමින් හඳුන්වනවා ඊළඟට ස්පර්ශය කියලා කියන්නේ හැපීම ගැටීම කියන අදහසයි මනසිකාරය මෙනෙහි කිරීම. ඔන්නෝයේ ධර්ම පහ නාම ධර්ම හැටියට සැලකුවොත් ඊළඟට රූප ධර්ම රූප හැටියට සැලකන්නේ අපි මේ ඇසට පෙනෙන රූපය කියලා එහෙම ගන්න ඒ සාමාන්‍ය ඕලාරික අදහසම නෙවෙයි. මේ රූප හැටියට අපි මේ යමක් ඇහැට හෝ ශරීරයට හෝ ගැටෙන යමක් ද්‍රව්‍ය හැටියට සැලකනවා නම් ඒ හැම එකතම අඩංගු මූල ද්‍රව්‍ය. එහෙම නැත්නම් ඒවා සකස් වෙලා තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ මහ පොළොවත් ජලයත් ගින්නත් වායුවත් පිළිබඳ ඒ මූලික ධාතු හතරයි. අන්නේ ධාතු හතර ආශ්‍රය කරගත්තු බව මතක් කරලා දෙනවා මේ රූප කියන කොටසින්. එතකොට ඇත්ත වශයෙන් කියනවා නම් යමක් නම් කිරීමට උපකාර වන කාරණා පහක් තමයි අර නාම ධර්ම හැටියට දැක්වේ. වේදනාවක් යමක් පිළිබඳව ඇති කරන විඳීම ආශ්‍රයෙන් ගන්න සංඥාවක් ඒ අනුව ඇති කරන චේතනාවක් ඒ අනුව තමන්ට යොමු වෙන යම්කිසි ගැටෙන තැනක් ඒ අනුව මෙනෙහි කිරීම කියන ඒ මෙනෙහි කිරීමක් පවත්වනවා. ඔය ධර්ම ටිකයි අපි මේ එදිනදා ජීවිතයේ මේ මමය මාගේ කියලා ගන්නෙ. ඒ වගේම මෙන්න මේ රූප ධර්ම එතන රූපවල යටින් තිබෙන්නේ අර කියාපු ධාතු හතරයි. මෙන්න මේ මූලික කාරණා ටික මේ මෙතන බුදු පියාණන් වහන්සේ දැක්වේ මේ දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධයත් මතු කර දීමටයි. මේ නාමය රූපය පිහිට කරගෙන පවතිනවා, රූපය නාමය පිහිට කරගෙන පවතිනවා. සමහර අවස්ථාවල ධර්මයේ දක්වන උපමාවක් හරියට මේ ජීවිත ගමන නාම රූප දෙකේ ජීවිත ගමන උපමාවකින් දක්වනවා නම් දක්වලා තිබෙන්නේ ඇස් පෙනෙන කොරෙක් හරි සොකරෙක් හරි අන්ධ වූ ඇවිදින්න පුළුවන් කෙනෙකුගේ පිට උඩ නැගලා ගමනක් යනවා වගේ. ඇවිදින්න පුළුවන් කෙනා අන්ධයි, අර ඇවිදින්න බැරි කොරාට ඇස් පේනවා. මේ දෙන්න එකිනෙකාට උපකාර වෙමින් යන ගමනක් වගේ. මේ කිව්වේ මේ රූප ධර්ම අන්ධ වගේ හරියට. රූප ධර්ම තනියම දැන් මේ හිත ඉවත් වුණ හැටිය කෙනෙක් මිය ගියාම හෝ ක්ලාන්ත වුණාම සිහි මූර්චා වුණාම දන්නවා දඬුකඩක් වගේ හොය තියෙනවා. ඒක නිෂ්ක්‍රියයි. ඊළඟට ඒ වගේම සිතටත් ඕන වෙනවා මේ වේදනා ආදී ඒ ධර්ම තේරුම් ගන්න වෙන්නේ අර කියාපු අර පඨවි ආදී ඒ ධාතුන් ආශ්‍රයෙන්. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඒ ධාතු හැටියට අපි කිව්වට මොකද ඒව අඳුනගන්නේ. පඨවි කියන ධාතුව අපි අඳුනගන්නේ තද බව අනුව. යමක් තද හෝ බුරුල්ද කියලා එහෙම බලන ස්වභාවයක් තිබුණා ඒක ආශ්‍රයෙන් අන්න ඒක පඨවි කියලා. ඉතින් අර අන්ධය ගිහිල්ලා හැපෙන්නා වගේ මොක හරි හැපුණාට පස්සේ ඔන්න නාම ධර්මයේ කියනවා මේක මෙහෙමයි කියලා. ඊළඟට ඒ වගේම තමයි ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන සුළු, වැగిරෙන ස්වභාවය, ගලන ස්වභාවය ඇති දෙයට. ඊළඟට දැවෙන, රත් වෙන, උණුසුම් වෙන ස්වභාවයට ගින්න කියලා කියනවා. හමන ස්වභාවයට, චලනීය වෙන ස්වභාවයට වායුව කියලා කියනවා. මේ හැම එකක්ම අඳුනගන්නේ අර නාම ධර්ම ආශ්‍රයෙන්. ඒකයි මේ කිව්වේ. මේ කොරාත්, මේ අන්ධයත් දෙන්නා එකතු වෙලා යන ගමනක් වගේ. මේ දෙන්නා එතකොට මේ කිනකාට උපකාර වෙනු නම් මෙතන තිබෙන්නේ එක්තරා අනියම් ස්වභාවයක්. මේ එකක්වත් අපිට මමිය මාගේ කියලා දැඩිව ගන්න බෑ. දෙන්නම අසරණයි වෙන වෙනම ගත්තහම. ওই විදිය තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් මෙන්න මේක මේ වචන වලින් උපමා වලින් මෙහෙම කිව්වට මොකද කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. තමන් එදිනදා ජීවිතයේ ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මයක්. ඒක ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් තමයි අර මමිය මාගේ කියන වචන දෙක එදිනදා ව්‍යවහාරයේදී පාවිච්චි වූයේ වී නමුත් තමන්ගේ චිත්ත සංතාණයට ඒවා බලපාන්නේ නැති අර අවබෝධය උඩයි. ප්‍රත්‍යක්ෂ කර ගැනීම උඩයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වන ධර්ම මාර්ගය මොකක්ද? එදිනදා ජීවිතයේ මෙන්න මේ කියපු නාම රූප ධර්මයන් අවබෝධ කරගත යුතුව තිබෙනවා. තම තමන්ගේ ඒ ලැබෙන ප්‍රත්‍යක්ෂ ආශ්‍රයෙන්. ඉතින් ඒකට උපකාර වෙනවා අපි දැන් ඒක තේරුම් කරගන්න. එහෙම නැත්නම් එදිනදා ඒක ව්‍යවහාරයට උපකාර කරගන්න ඕන නිසා උපමාවක් වශයෙන් දැක්වුවොත් අර නාම ධර්ම ටික වේදනාව අපට උපමා කරන්න පුළුවන් අපේ මේ සුළඟිල්ලට. මේ සුළු වුණත් මේ වේදනාවෙන් තමයි ඔක්කොම වැඩ පටන් ගන්න. ඊළඟට සංඥාව බුදු ඇඟිල්ලට උපමා කරන්න පුළුවන්. ඊළඟට චේතනාව මැදඟිල්ලට උපමා කරන්න පුළුවන්. මේ හැපීම කියලා කියන අදහස දෙන, ගැටීම කියන අදහස දෙන ස්පර්ශය මේ දබරඟිල්ලට උපමා කරන්න පුළුවන්. මානසිකාර කියලා කියන මෙනෙහි කිරීම මාපටැඟිල්ලට උපමා කරන්න පුළුවන්. එහෙම ගත්තොත් ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ නාම රූප ධර්මයන් තේරුම් ගැනීමට උපකාර වෙන ප්‍රධානම කාරණය මොකක්ද? මානසිකාරය. මෙනෙහි කිරීම. අර අපි මාපටැඟිල්ලට උපමා කළේ නිකන් නෙවෙයි. මේ මාපටැඟිල්ල අපි දන්නවා අනිත් ඇඟිලි හතරටම වඩා වෙන්ව පවතින්නේ. එයින් ඈත් වෙලා පවතින්නේ. නමුත් එය මේ මාපටැඟිල්ල අනිත් ඇඟිලි හතරම අඳුන ගන්නවා. අනිත් ඇඟිලි එකම වැඩ කටයුතු කරනවා. වෙන්ව ඉඳගෙන සාක්ෂි දෙන්නත් පුළුවන් තත්ත්වයක්. අර උපමාවක් වශයෙන් කියනවනම් අර සමහර මිනි මැරුම් නඩු ආදීදී ඒ සාක්ෂි දෙන්න කෙනෙක් නැති වෙනකොට ඒ අපරාධකරුවන්ගේම කෙනෙක් සාක්ෂි දීමට එයාට සමාව දීලා සාක්ෂි කීමට යොදා ගන්නවා. ඒ තැනත්ත සාක්ෂි දීලා ඉවරනකොට එයත් අහුවෙලා ඉවරයි. නමුත් කොහොම හරි නඩුව ඔප්පු වෙනවා. අන්න ඒ වගේ මේ නාම රූප ධර්මයන් පිට දෙකකින් තේරුම් ගන්න බෑ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මධ්‍යම මාර්ගයක් හැටියට මහා ආශ්චර්යවත් විදියට මේ මානසිකාර්ය මෙනෙහි කිරීම මෙතනින් වෙන් කළ පෙන්වීමේ ප්‍රධාන දේ හැටියට මෙන්න මේ මානසිකාර්ය තුලිනුයි විදර්ශනා මානසිකාර්ය තුලිනුයි මේ නාම ධර්ම එදිනදා ජීවිතයේ තේරුම් ගන්න පුළුවන් වන්නේ. එතකොට මේ මානසිකාර්ය කියන එක සාමාන්‍ය ලෝකයේ යෙදෙන්නේ අයෝනිසෝ කියලා කියන විදිහට වැරදි විදිහටයි මෙනෙහි කිරීම යෙදෙන්නේ. කෙලෙස් වැඩෙන ආකාරයටයි සංසාර ගමන දික් වෙන ආකාරයටයි අවිද්‍යාව මතු වෙන ආකාරයටයි සාමාන්‍ය ලෝකියා මෙනෙහි කරන්නේ. බුදු පියාණන් වහන්සේ දැක්වේ මේක යෝනිසෝ මානසිකාර වශයෙන් නිසි ආකාර මෙනෙහි කරන්නේ. යෝනිසෝ මානසිකාර කියලා කියන්නේ මේ සංසාර පටලැවිල්ල යම් ආකාරයකින් ඇති වෙනවනම් අන්නේ ඇති වෙන තැනට යොමු කරලා ඒකේ මූලස්ථානයට යොමු කරලා මෙනෙහි කරන්නේ කියන එක. ඒව ඇති වෙන්නේ කොතනින්ද? මේ හිතෙන්මයි. බාහිර දේවල් වලින් නෙවෙයි. දැන් අපි දන්නවා දැන් සර්පයෙක් දෂ්ට කරාම ඒ සර්පයා පස්සේ දුවන්නේ නැහනේ අපි. ඒ විෂ වැදුණු තැන විෂ පැතිරෙන්න කලින් ඒකට පිළියම් කරනවා. අන්න ඒ වගේ මේ අපේ එදිනදා ජීවිතයේදී අපේ මේ ශරීරයට ගැටෙන දෙයක් හෝ හිතට ගැටෙන දෙයක් හෝ අහුනාම ඒව පිළිබඳව අර බාහිර ලෝකයේ දැන් ඔය භෞතික විද්‍යා ආදියෙන් කරන්නේ අර අයෝනිසෝ වැරදි විදියට ඒ වායේ කෙලවර සොයාගෙන යනවා. ඒක කවදාවත් මේ විදියට සංසාරයෙන් මිදෙන්න බෑ. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ යෝනිසෝ. ඒවා ඇති වුණු තැනටම හිත යොමු කරලා ආපස්සට හරවලා බලලා ආවර්ජනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් සලකලා බලලා ඒ වායේ ධර්ම ස්වභාවය වටහා ගන්නවා. යම් තැනක ධර්ම ස්වභාවය වටහා ගත්තා නම් එතන ඇති වෙන්නේ උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව මුල් කරගෙන යමක යථා තත්වය අවබෝධය ලබා ගන්න පුළුවන්. අන්න එතන ඒක රහස තියෙන්නේ. එතකොට මේ මානසිකාරය එහෙම නැත්නම් යෝනිසෝ මානසිකාර වශයෙන් අර මහපටැඟිල්ල ක්‍රියාත්මක කිරිල්ල වගේ තමයි ඊළඟට මේ මානසිකාරය යොදලා වේදනාවල් ඒ ආකාරයට එන යන ආකාරයට හඳුනා ගන්නවා. එක වේදනාවක්වත් මම කියලා ගන්න බෑ. ඒකේ දිනදා ජීවිතයේ කෙනෙකුට හිතා ගන්න පුළුවන් කොයිතරම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ ආවත් ඒක දිහා බලන් ඉන්නකොට පේනවා ඒක ඇති වෙලා නැති වෙලා යනවා. ඒ විදිහටම සංඥාවත් එහෙමයි, චේතනාවත් එහෙමයි, ස්පර්ශය අන්තිමට බලනකොට මෙනෙහි කිරීමක්. අන්තිමටයි ඒක අහුවෙන්නේ. ඒක ඊටාම ගැඹුරු කාරණයක්, සියුම් කාරණයක්. මේ සියුම් කාරණේ වැටහීමට ඇත්ත වශයෙන්ම ඒ භාවනාවේදී කෙනෙක් උපදෙස් දෙන්නේ මේ මෙනෙහි කිරීම ඊටාමත්ම පිරිසිදු අන්දමින්, ශීඝ්‍ර අන්දමින් කළ යුතුව තිබෙනවා. ඉතින් එදිනදා ජීවිතයේ මේක ක්‍රියාත්මක කිරීමට සාමාන්‍යයෙන් ඒ භාවනා යෝගාවචරින්ට උපදෙස් දීමේදී කෙරෙන්නේ මේ අපේ එදිනදා ජීවිතයේදී අපට මේ මෙනෙහි කිරීම යොදන්න වෙන තැන් 6ක් තිබෙනවා. දොරවල් 6ක් තිබෙනවා. දොරටු 6ක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන. මන කියලා කියන්නේ මනස, හිත. මේවාට එන අරමුණු තිබෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හොට්ටබ්බ කියලා කියන ස්පර්ශ කළ යුතු දේවල් හැටියට සලකන දේවල්. ඊළඟට මනසට එන දේවල් හඳුන්වන්නේ ධම්ම කියලා. මෙතන මහ පුදුම දෙයක් මෙතන තිබෙන්නේ. ඉතින් ඒවට අපි අරමුණු කියලා කියනවා. ඇසට අරමුණ රූපය, කනට අරමුණ ශබ්දය. ওই විදිහට අන්තිමට බලනකොට හිතට අරමුණ හිතවිල්ලයි. ඒක ඊටාම සියුම් දෙයක්. හිතට හිතවිල්ලක් එනවා. එතනම පේනවා මොකක් හරි මෙතන සියුම් දෙයක් තියෙන බව. හිතට ආවේ හිතවිල්ල, හිතක්. ඉතින් මේ කාරණය තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න නම් කළ යුත්තේ ඒ ඉදිරිපත් වෙන හැම දෙයකදීම එදිනදා ජීවිතයේ නිවන් බලාපොරොත්තු වෙනවා. සංසාරේ ඉන්න බලාපොරොත්තු වෙන නොවන විදියට අර අවිද්‍යාව විදියට මෙනෙහි කර කර ඉන්න පුළුවන්. නමුත් නිවන් බලාපොරොත්තු වෙන කෙනා යෝගාවචරය කරන්නේ මොකද්ද? ඊටාම කෙටියෙන් දැන් යම් කිසි දෙයක් දැක්කහම ඒක ඔස්සේ ඒකේ වර්ණ සටහන් ආදී ඔස්සේ ඒකෙන් ලබාගත හැකි ආස්වාදී ඔස්සේ හිත දුවන්නේ ඉඳ නොදී ඒ වෙනුවට රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම තුළින් එතනම ඒකට උපකාර වෙන දේ තමයි සති සම්පජඤ්ඤය, සිහිනුවන. එදිනදා ජීවිතයේ ඔය සතිපට්ඨාන සූත්‍රයේ දක්වන්නේ සතියයි සම්පජඤ්ඤයයි සිහිනුවන. සිහියයි දැනුවත් බවයි. සිහිය එක්කම යන දැනුවත් බව. මේක මේකයි කියලා ධර්ම ස්වභාවය වටහා ගන්නවා. ඊටාම ශීඝ්‍රව සැකෙමින් වටහා ගන්නවා සංක්ෂේපයෙන්. ඉතින් ඒ විදිහට රූපයක් රූපයක් කොයිතරම් විග්‍රහ කරත් කොයිතරම් මේක වටේ හිත දිවෙව්වත් මෙතන තිබෙන්නේ රූපයක් පමණයි. සාමාන්‍ය වර්ණ සටහනක් පමණයි. ඒ විදිහටම ශබ්දයක්. ඇත්ත වශයෙන් කියනවා නම් මේ ඇස්තිරේ වැටෙන රූපයක් වගේ නේද? තිරයක වැටෙන රූපයක් වගේ තමයි මේ ඇසට පෙනෙන රූපය. ඒක ඉතින් ඔය වෛද්‍ය විද්‍යා ආදී නොයෙකුත් විදිහට හිතනකොට මේ ඇහැට වැටෙන රූපය ඒකත් උඩි යටි කරලා විදිහටයි ඒ ඡායාව වැටෙන්නේ. කොයි ආකාරයෙන් නමුත් මේ ඇස්තිරයට වැටෙන රූපයක්. ඊනාට කනේ මේ කන කියන එක ගැන හිතුවාම දන්නවා කවුරුත් දන්නවා කන් බෙරය කියලා එකක් තිබෙනවා. මේ අපි බෙර සද්ද වලට කන් දෙනවා. නමුත් මේ කන් බෙර සද්දෙට කන් බෙරෙන් එන හඬට අපි බොහොම කලාතුරකින් කන් දෙන්නේ. මේ අවටින් එන බෙර සද්ද ගැන අපි බොහොම ඒවා ප්‍රියමනාප හැටියට සලකලා ඒවට කන් දෙනවා. නමුත් මේ වටිනාම එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම අපි මෙනෙහි කිරීම යොමු කළ යුතු බෙරයක් තිබෙනවා මේ කනේ. මෙන්න මේ කන් බෙරයට කන් දෙනවා නම් එතෙන්දී අපිට ගන්න තියෙන්නේ එතන සද්දයක් විතරයි. සද්දයක් විතරයි. යම් කිසි චලන රාශියක් වායෝ ධාතුවත් උපකාර කරගෙන ඇති වෙන ඒ චලන රාශියක්. මේක ඉතින් මිහිරි වෙන්න පුළුවන්, අමිහිරි වෙන්න පුළුවන්. මිහිරි හෝ අමිහිරි හෝ වේවා ඒක සද්දයක් පමණයි. ඉතින් අර විදර්ශනා යෝගිය ඒක සද්දයක් සද්දයක් කියලා කෙටියෙන් මෙනෙහි කරලා එතනින් හිත නවත්ව ගන්නවා. ඉත ඈතට දිව්වොත් තමයි ඔන්න පටලැවිල්ල, සංසාර පටලැවිල්ල. එතකොට අර යන්තම් ආපු ඡායා මාත්‍රය හොඳට චිත්‍රණය වෙලා ඒක අරමුණක් අල්ලගත යුතු සංහාවෙන් උපාදාන වශයෙන් දැඩිව අල්ලාගත යුතු දෙයක් හැටියට වැටෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම හිතෙන් මවන්නේ පුදුම වැඩේ මේක. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියලා බුදු පියාණන් වහන්සේ වදාළේ ඒකයි. හැම දෙයක්ම මනස, හැම දෙයකටම මනස පෙරටු වෙනවා. මනසයි ශ්‍රේෂ්ඨ, මනසින්මයි මේවා මැවෙන්නේ. මෙන්න මේ මනසින්ම මේවා මැවෙන බව සාමාන්‍ය ලෝකයා සලකන්නේ නැහැ. රූප ධර්ම ඇත්ත වශයෙන්ම ලෝකයේ වෙනම තිබෙන දේවල් හැටියට හදාගන්නේ. නමුත් මේක මේ අර අපි අර කොරයන් දෙයයි ගැන කිව්වා වගේ මේ රූප ධර්ම අපි වටහා ගන්නෙත් මෙන්න මේ හිතෙන්, මනසින්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මුල් තැන දෙන්නේ මනසටයි. මොකද මෙන්න මේ මනස ආශ්‍රය කරගෙන මේවා හටගන්න තැනට හිත යොමු කළ අවස්ථාවේදී තමයි අපිට මේ අවිද්‍යා ඝනාන්ධකාරයෙන් මිදිලා සංහාව කියලා කියනේ භයානකයේ බැම්මෙන්, ඒ බන්ධනයෙන් මිදිලා සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ. එතකොට මේ විදිහට මේ මානසිකාර්ය පටන් ගත්තු යෝගාවචරයාට ශීඝ්‍රව ඉක්මනින් ඉක්මනින් මෙනෙහි කරනකොට මෙතන වැටහෙන්නේ මොකක්ද? මේ හැම දෙයක් පින යන ස්වභාවය ඇති දේවල්, ඇතිව නැති වෙන ස්වභාවය ඇති දේවල්. උදේබ්බය කියලා කියන්නේ ඒකයි. ඇති වෙනවා නැති වෙනවා, ඉර නගිනවා බහිනවා වගේ. මේ හැම එකක්ම ශබ්දයක් වුණත් රූපයක් කොයි එකක් හැම එකක්ම ඇති වෙනවා නැති වෙන ස්වභාවයක්. මේක ශීඝ්‍රව මෙනෙහි කරනකොට වඩාත් ප්‍රකටව වැටහෙනවා මේ බිඳි බිඳි යන දේවල් කියලා. බිඳි බිඳි යන දේවල් ආයි අල්ලන්න දෙයක් නැහැ. අරමුණු හැටියට ගන්න තරම් දෙයක් නැහැ. එහෙම වැටෙනකොට ඊළඟට මොකද යෝගාවචරය කරන්නේ? අර මෙනෙහි කිරීම තවත් සියුම් කරනවා. ඒ සියුම් කිරීමේදී අර කලින් රූපයක් සද්දයක් හැටියට මේවා වෙන වෙන අරමුණු හැටියට දේවල් හැටියට සලකපු දේවල්. අපි දැන් දේවල් කියලා සලකන්නේ. අපි දැන් දේවල් කියන වචනේ එදිනදා ජීවිතයේ අර මමයේ මාගේ කියන වගේ නිතර පාවිච්චි කරනවා. මේ දේවල් අපට අතට අල්ලන්න පුළුවන් දේවලුත් තියෙනවා. හිතට අල්ලන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් සමහර ඒවා හිතෙන් අල්ලගත්තු දේවල් තමයි සමහර විට අර අතින් අල්ලන දේවල් වලටත් වැඩිය බරපතල අන්දමට අපට අතහරින්න අමාරු වෙන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් මේ එකක්ම අල්ලන්නේ හිතෙන්. එතකොට මේ හිතෙන් අල්ලන්න උපකාර කරගන්න දේවල් වලට අපි මේ දේවල් නාම යොදනවා. ඒකයි අරමුණු කියලා කියන්නේ. ඉතින් අර ශීක්‍රව මෙනෙහි කරන විදර්ශනා යෝගාවචරයට ඒ ප්‍රත්‍යක්ෂ වෙනව අන්තිමට මෙතන මේ විනිවිද විනිවිද යනවා නම් මේකට අරමුණු තත්ත්වයක් දෙයක් හැටියටවත් සලකන්න බැරි විදියට තත්ත්වයක් තිබෙන්නේ දැන්. ඒක නිසා ඒක වඩාත් වැටෙන්න දොර ඇරීම් වශයෙන් ඊළඟට මෙනෙහි කරනවා මෙතන තියෙන පෙනීමක් විතරයි. රූපයක් කියලාවත් ගන්න නැහැ. පෙනීමක්. පෙනීමක් හරි දැකීමක්. අර ඇස්තිරේ වැටෙන පෙනීමක්. දර්ශනයක් ඒ විදිහට. ඊළඟට ඒ වගේම සද්දයක් කියන වෙනුවට ඇසීමක් කියලා. පෙනීමක් පෙනීමක්. ඇසීමක් ඇසීමක්. මෙතන සද්දයකුත් නැහැ. ඇසීමක්. අර කම්බරේට වදින සද්දයක් පමණයි මෙතන. ඊළඟට ඒ වගේම තමයි දැනීමක්. පයට දිවට නහයට වගේ එන දේවල් ඒවා දැනීමක් හැටියට සලකනවා. ඉතාලම කෙටියෙන්. ඊළඟට හිතට එන දේවල් එකත් හිතීමක් විතරයි. ඒක හිතීමක් විතරයි. හිතයි හිතවිල්ලයි කියලා දෙකක් ගන්නත් දෙයක් නැහැ එතන. හිතීමක් විතරයි. ওই විදිහට මෙතන ක්‍රියා මාත්‍ර පමණක්. අන්තිමට මේක ක්‍රියා මාත්‍ර බවට පරිවර්තනය වෙනවා. හරියට ගඟක් ගලනවා වගේ දැන් ඊළඟට. මේ ඔක්කොම මේ ඇතිව නැති වෙන හිතාසි මේ විදිහට ඒ අවස්ථාව වෙනකොට මේ තැනැත්තාගේ ඒ අවිද්‍යා මට්ටම බොහෝ දුරට ඉවත් වෙලා ඒ විදිහට අර උපාදාන තණ්හා උපාදාන වශයෙන් දැඩිව ගන්න පුළුවන් ඒ හිතේ ස්වභාව ගන්න ස්වභාවය හිතේ තිබෙන එක සංසාරයේ අරගෙන ආපු ඒවා බොහෝ දුරට මිදිලා මෙන්න මේ බඳු මේ විදිහට දිනු කරගෙන යන පුද්ගලයාට තමයි ක්‍රමක්‍රමයෙන් අර විදර්ශනා ඥාන පිළිවෙලින් හිත දිනු වෙලා සෝවාන් සකදාගාමි අනාගාමි ආදි වශයෙන් මාර්ගඵල පවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. මේක අපිට එදිනදා ජීවිතේ ප්‍රත්‍යක්ෂ නොකරගත් කෙනෙකුට පවා ධර්මානුකූලව මේක සහේතුක දෙයක්, හේතු සහිත දෙයක් කියලා හිතාගන්න පුළුවන් මේ විදිහට කල්පනා කරලා බලුවාම. එතකොට මෙතන මේ නාම රූප ධර්මයන් තේරුම් ගැනීම කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේක කොහොමද අර මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයාත් ගැමිණියා අර දානයක් දීම පිළිබඳ ප්‍රශ්නේදී මේක වටහා ගත්තේ. මෙතන මේ කියන ගැඹුර අපට ඒ සර්ව ප්‍රකාරයෙන්ම අපිට විස්තර කරන්න බැරි වුණත් ටිකක් සලකා ගන්න පුළුවන් හේතුක බව. එක හේතුවක් අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලම ඒ දෙන්න ඒ කුසල් ධර්ම පුරලා එකට ඉඳලා ආපු කට්ටිය නම් දැන් මේ අවස්ථාවේ අර බැමිණියගේ හිත යම් කිසි ආකාරයකින් හිත චංචල වුණා. නැවත ආපහු ආහාර උයන්න වෙන නිසා අර බුදුරජාණන් වහන්සේ එතනින් පිටමං කරන්න ඕනකම තිබුණා. නමුත් මේ දෙන්න මේ විදිහට තමන්ගේ ආහාරයෙන් පස්තැනකදී මේ තමන්ගේ අස්වැන්නෙන් පස්තැනකදී ඒ දන් දීමේ පුරුද්ද ඇති කරගෙන ආවනම් ඒ දන් දීමත් අග්‍රදාන. එයි මුල් කොටසයි. සාමාන්‍යයෙන් මුල් කොටස තමන්ට තියාගන්න එකයි ලෝකයාගේ ස්වභාවය. ඉතින් දීර්ඝ කාලයක් මේ අය තමන්ගේ කියාගත්තු දෙයින් අග්‍ර කොටස අනුන්ට දීමට පුරුදු වෙලා හිටියා. අවස්ථා පහකදී මේක ලොකු ශාන්තාරික ශක්තියක්. ඒ අවස්ථාවේ ඇති වුණු සිත මුල් කරගෙන වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නට ඇත්තේ. ඇත්ත වශයෙන් මේ පින්නතුන්ටත් හිතා ගන්න පුළුවන් මේකෙන් අපට ඉදින්දා ජීවිතය අපි කරන පින්කම් පිළිබඳව ගැඹුරින් හිතා බලන්න හොඳ අවස්ථාවක්. දැන් මේ දන් දීම, පින්දපාතයේ බෙදීම ආදී මේ කවුරුත් මේ පින්වතුන් දන්නවා කරනවා ඉදින්දා ජීවිතයේ අඩු වැඩි වශයෙන් පරිත්‍යාග කරනවා. නමුත් මේ පරිත්‍යාග කරන අවස්ථාවේදී බොහෝ විට කරන්නේ මොකක්ද? ඒ පරිත්‍යාගයෙන් ලැබෙන ආනිසංසය ගැන හිතන්නේ. මේ දෙනවා වගේ 10000 ගුණයක් අපිට ලැබෙනවා. එහෙම නැත්නම් දිව්‍ය ලෝක සම්පත්තිය ලබන්න පුළුවන් කියලා ওই විදිහට ඒවා ආනිසංස ගැන හිතන්නේ ඉතාම නොගැඹුරු පැත්තකින්. ලීල් පැත්තකින්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වපු දාන ආනිසංස වශයෙන් ප්‍රකාශ කරනකොට නියම විදිහටම ගැඹුරුම අර්ථයෙන් දාන ආනිසංසය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ චිත්තාලංකාර චිත්ත පරික්ඛාරකම් දානන් දීති කියලා. සිත අලංකාර කර ගැනීමටත් සිතට පිරිකර සිතේ වැඩිවීමට අවශ්‍ය කාරණා වලට තමයි පිරිකර කියලා කියන්නේ. සිතට පිරිකර සපයා ගැනීමටයි දන් දෙන්න ඕනේ. දාන ආනිසංසයෙන් නැත්නම් දන් දීමේ පරමාර්ථ ගැඹුරින්ම දක්වපු තැන දක්වන්නේ චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්නම් දානම් දී. ඒකට සිත අලංකාර කර ගැනීමටත් සිතේ වැඩිවීමට අවශ්‍ය කාරණා සම්පාදනය කිරීමටත් සිත අලංකාර වන්නේ සමාධියෙන්. ඒක ධර්මයේ තෝර කියලා කියන්නේ සමතයෙන්. සිත තැන්පත් වෙනකොට ඒ තැන්පත් බව සමාධිමත් වීමෙන් සිත අලංකාර වෙනවා. හරියට දැන් වාර්නිස් ගන්න කලින් ලෑල්ලක් ඉස්සෙල්ලා හොඳට යතු ගාලා මට්ටම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වාර්නිස් එකෙන් වැඩක් නැහැ. අන්න ඒ වගේ තැන්පත් වීමෙන් සමාධිමත් වීමෙන් සිත අලංකාර වෙනවා. එතකොට මෙතන කරන්න තියෙන්නේ දන් දෙන අවස්ථාවේ බලන්න ඕනේ ඇත්ත වශයෙන්ම ආපහු හැරිලා බලන්න ඕනේ තමන්ගේ හිත දිහා. ඒ දානි දීපු වස්තුව ගැන ආයි හිත යදුවොත් සමහර විට ඒක පිළිබඳ ආසාර ඇතොත් ආසාවෙ ටිකක් භාගයක් හරි ඇතොත් ශාශා කියලා සමහර විට කනගාටු වෙනවා. අපොයි මේක වෙන විදියකට යදුවා නම් ඊට වඩා ප්‍රයෝජනෙ තිබුණා කියලා. අන්න එතකොට හිත වැටෙනවා. එහෙමත් නැත්නම් තවත් ඒ වැඩපු ස්වාමීන් වහන්සේ දිහා හෝ තවත් නොයෙකුත් දේවල් ගැන හිත යොමු කරනවා. තවත් ඒ බාහිරට හිත යවීම. ඒ වෙනුවට කරන්න තියෙන්නේ හිත දිහා බලන්න ඕන. මේ දෙන අවස්ථාවේ සිදු වුණේ මොකද්ද? මම මාගේ කියලා හිතාගෙන හිටි දෙයක්. සමහර විට කොහෙත්ම දෙන්න බැරි හැටියට මීට කලින් හිතාගෙන හිටපු දෙයක්. ඉදිනදා මේ කීප දවසක් බඩගින්න ඉඳලා යැපෙන්න තිබුණු ආහාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටාම අමාරුවෙන් සොයාගත්තු වස්තුව වෙන්න පුළුවන්. අර සාමාන්‍යයෙන් දෙන්න බැරි දෙයකට ලෝකයා හඳුන්වන ඒ එහෙම නැත්නම් මසුරෙකුගේ පිළිබඳව හඳුන්වනකොට ලෝකයා කියන ව්‍යවහාරයක් තමයි යමක් අතහරීමේදී ඇඟෙන් ඇටයක් කැඩුනා වගේ කියලා කියන්නේ. ඇගෙන් ඇටයක් කැඩෙනවා කියන එක පොඩි පහේ දෙයක් නෙවෙයි. ඒ විදිහට සලකන අයත් ඉන්නවා. අන්න අර මසුරු සිතට පේන්නේ එහෙමයි. නමුත් අර දාන පරිත්‍යාග චේතනාවෙන් පිරුණු කෙනාට ඒක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. එතෙන්දි සිදුවෙන්නේ මොකක්ද? අර මම මාගේ කියලා ගත්තු හැඟීම ඉතාම පහසුවෙන් අතහරින්න පුළුවන් වෙනවා. ක්ෂණිකව අතහරින්න පුළුවන් වෙනවා. ඒ ශක්තියයි. එතකොට මේ පංචග්ග දායක බ්‍රාහ්මණ දෙදෙන මේ දෙදෙනාට සංසාරේ එන්නේ නැති පුරුද්ද. බුදු පියාණන් වහන්සේ කලේ ඒ පුරුද්ද තුලින් අර නාම රූප පදයට එකතු කරලා ඒක අහපු පුරුද්දක් තියෙන නිසා අන්න බුදු පියාණන් වහන්සේ දිහා නෙවෙයි ඊළඟට මේ දෙන්න බැලුවේ තමන්ගේ හිත දිහා. අර බැමිණියට පේන්නේ නැති හිත දැන් දන් දීමේදී ඒක සාමාන්‍යයෙන් ලෝකයාට සිදුවෙන දෙයක්, බෝධිසත්වයන් වහන්සේට පවා සිදුවුණු දෙයක්. හිතේ වැටීමක් සිදු වෙනවා. හිත පෙරලෙන ස්වභාවයක් තිබෙන හිත කියන්නේ නිතරම පෙරලෙන එක. ඒක අකුසලයට පෙරලෙන එකයි පහසු. සංසාරයේ දීර්ඝ කාලයක් අකුසලයට පෙරලීමයි කෙරිලා තියෙන්නේ. ඒක නිසා මොක බොහොම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. මේ දානි බෙදෙනකොට මේ පින්වත් පිරිස බොහොම සැලකිලිමත් වෙනවා. මේ ඒ ඇඟේ හිර වෙන්නේ නැති විදියට, අහක යන්නේ නැති විදියට බෙදෙන. ඒකත් හොඳයි. ඒ වගේම සැලකිල්ලෙන් කරන්න ඕන තමන්ගේ හිත විසිරෙනවද, හිත පෙරලෙනවද පැත්තකට කියලා ඒ විදියට හිතන්න ඕන. අන්න එහෙම පුරුදු වෙනකොට තමයි නාම රූප ධර්මයන් පවා ඒ ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අර ඇඟෙන් ඇටයක් කැඩෙනවා වගේ කියලා හිතාපු විදියට මේක තමන්ගේ අවිහිතම දැන් මේ දැන් වළඳමින් හිටිය රස ආහාරය. එතන තියෙන වේදනාව. දිවේ ගෑවිලා තිබෙන ආහාරය අර බ්‍රාහ්මණයා එයින් කොටසක් අර බුදු පියාණන් වහන්සේට පූජා කළේ. එතකොට ඒ අනුව මේ මගේ කියන හැඟීම දැඩිව තිබෙන තැන. තමන් ආහාරයට ගත්තු ආහාරය වැළඳීම සඳහා අනුභව කිරීම සඳහා ගත්තු ආහාරය තුල පේනින්නේ මේක දැන් ළඟදිම කුස තුලට යන්න තිබෙන ආහාරයයි. මේක තමයි මමේ කියලා ගන්න ඊළඟ. දැන් අර අපි මේ ආහාර ගන්න යනවා. ඊළාට ආහාර අරගෙන එනවා. ඒ තුල සිදුවෙන්නේ මොකද්ද? අර ආහාර ගන්න ගියෙත් මමයි. ආහාර අරගෙන ආවෙත් මමයි. ඒ අතරතුර වෙනස අපි කිරලා බැලුවත් වෙනස තියෙන්නේ අර යනකොට තිබුණු බරට වැඩිය ටිකක් දැන් ආහාර වලින් එකතු වෙලා දැන් බර වැඩි වෙලා තියෙනවා. ඒත් කියන්නේ මේ මගේ දැන් බර මේකයි කියලා. එයින් පේන්නේ මොකක්ද? අර ගත්තු ආහාරය මම බවට පත් වෙලා. එතකොට මේ මගෙන් කොටසක් මේ ඇතහැරෙන්නේ. අර බ්‍රාහ්මණයා වළඳමින් හිටිය ආහාරයෙන් ආහාර භාජනෙන් භාගයක් බුදු පියාණන් වහන්සේට පූජා කළා. පොඩි දෙයක් නෙමෙයි. ඒ බ්‍රාහ්මණයා විතරක් නෙමෙයි මේ පින්නතුනුත් නිතර කරන දෙයක්. නමුත් මේකේ ධර්ම ස්වභාවය වටහා ගන්න ඕන. මේක චාරිත්‍ර වශයෙන් අනිත් අය අසල්වාසින් දෙන දෙයක් හැටියට ඒ විදිහට චාරිත්‍රයක් නුදුන්නොත් තරහ වෙයි. ඒ විදිහට හිතන එකක් නෙමෙයි මෙතන තිබෙන්නේ. මේ දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් ඊට වඩා ගැඹුරු දෙයක් තමයි මේ දෙන අවස්ථාවෙදි කරන්නේ මොකක්ද? අන්න අර නාම රූප ධර්මයන් පිළිබඳව තිබෙන මම ආයනය, මමයේ මාගිය කියලා ගැනීම මේක බින්දෙන අවස්ථාවක්. දකින්න හොඳ වටිනා අවස්ථාවක් මේක. හිත දිහා බැලුවොත් මෙතෙක් මේ මමයේ මාගිය කියලා ගත්ත දේ දැන් මං ඊටාම පහසුවෙන් ශ්‍රද්ධාවාදී ඒ ಗುಣධර්ම පරිත්‍යාගශීලීත්වය දිනු කර පින්වතාට මේක තුලින් මාර්ගඵල අවබෝධය පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. මේ අවස්ථාව තුලින් පෙරලෙන හිත දිහා බලාගෙන ඒක නොපෙරලෙන හැටියට හරිගස්සගෙන තුන් තැනක හිත පහදා ගන්නවා කියලා කියන්නේ දෙන්න කලිනුත් දෙන අවස්ථාවේ දුන්නට පසුවත් ඒවත් ඒ හැම එකකින් තුලින්ම සකස් කරගන්නේ මොකක් දන්නා හිත අලංකාර කරගන්නවා. හිත අලංකාර කරගෙන සංපත් කරගන්නවා. හිත විසිරෙන්න නොදී සමාධිමත් වෙනවා. ඒ සංඝයා වහන්සේලා පිළිබඳ හෝ බුද්ධ පූජාවේදී නම් බුදු පියාණන් වහන්සේ පිළිබඳ හෝ ශ්‍රද්ධාව ඇති කර ගැනීම ඒවා තුලින් සමාධිය ඇති කර ගන්නවා. ඊළඟට කරන්නේ දේ තමයි මානසිකාර්ය. අන්න මානසිකාර්ය යොදනවා. මෙනෙහි කිරීම යොදනවා යෝනිසෝ වශයෙන් නුවණින්. ආපසු හැරිලා බලනවා. මේ සිටිවිල්ල තුල එහෙම නැත්නම් මේ සිටිවිල්ල මේ මෙතන තියෙන්නේ මොනවද කියලා ධර්ම ස්වභාවය මෙනෙහි කරනවා. අර මහාපටැඟිල්ලට ඉඩ දෙනවා. සුලැඟිල්ල අල්ලලා බලන්න. ඊළඟට මුදු ඇඟිල්ල අල්ලලා බලන්න. එතන ඊළඟට මැද ඇඟිල්ල, දබර ඇඟිල්ල මේවා පිළිබඳව මෙනෙහි කරලා මේවායේ යථා තත්ත්වය වටහා ගන්නවා. ඒකට පේනවා අර කලින් තිබුණු අර මේක මේ ආහාරය පිළිබඳව තිබුණු උස්සප සංඥාව දැන් ඉවත් වෙලා උපේක්ෂාවට හැරිලා. උපේක්ෂාවට හරවගෙන ඒක දුන්නා. ඊළඟට ඒ වගේම ඒවා පිළිබඳව සංඥාවක් තිබුණා නම් මගේපත් පාත්‍රේ කාටද මම දෙන්නේ කියලා ඒවා ඒතන සංඥාව ගිය චේතනාව නැති වුණා. ඒක පිළිබඳව තියෙන සැප ස්පර්ශය එහෙම එකක්ම ඉවත් වුණා. ඒ තුලින් අර මේ තැනත්ත නිරාමිස ප්‍රීතියක් ලබා ගන්නවා. ඒ නිරාමිස ප්‍රීතිය තුල හිත තැන්පත් වෙනවා. ඊළඟට අර ධර්ම ස්වභාවය අර උපේක්ෂාව පිහිට කරගෙන උපේක්ෂාව තමයි යමක් පිළිබඳව නිවැරදි අවබෝධය ලබා ගන්නට නම් හිත උපේක්ෂා තත්වයට පත් කර ගන්න ඕන. ඒක ඇලීම් ගැටීම් වලින් ඉවත් කරලා උපේක්ෂා තත්වයට ධර්ම ස්වභාවය මෙනෙහි කිරීම ඒකට ඉතාමත්ම උපකාර වෙනවා. මෙතන තිබෙන්නේ මම මාගිය කියලා ගත යුතු දේවල් නෙවෙයි මේ වේදනාවේ. මේ නාම ධර්ම අතුරින් වේදනාවේ ක්‍රියාකාරීත්වය මාදුටුවේ. වේදනාව කියන එක විටක සැප වේදනාව හැටියට තියෙනවා, සමහර වෙලාවට උපේක්ෂා, සමහර වෙලාවට දුක් වේදනාව. ඔය පැති ඔය දෙපැත්තට හැරෙමින් මධ්‍යස්ථ ස්වභාවයයි උපේක්ෂාව කියලා කියන්නේ. නිතරම වැඩිපුර තියෙන්නේ සැපයි දුකයි අතර. ওই විදිහටම තමයි අනිත් ඒවා පිළිබඳවත්. සැප දුක් කියන විදිහට ඔය ලෝකයා බෙදාගෙන බෙදා හදාගෙන මෙන්න මේ නාම රූප ධර්මයන් මම මාගේ කියලා අල්ලගෙන මේ අවිද්‍යාව තුලින් තමයි සංසාරයේ දික් වෙන්නේ. එතකොට මෙතනම තියෙන තවත් කාරණයක් තමයි අර අපි කිව්වා විදර්ශනා භාවනාව දියුණු වෙන අවස්ථාවේ විශේෂයෙන්ම අර ඥාන වශයෙන් දක්වනවා නම් භංග ඥානය කියලා කියන්නේ. ඒ වචන කිසේ වෙතත් දැන් උද්‍යබ්බය භංග ආදී වශයෙන් යනවා. උද්‍යබ්බය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම පෙනෙන නුවණ. ඇතිවීම නැතිවීම පෙනෙන නුවණ. ඒක දියුණු වෙලා ඊළඟට ඒක ශීඝ්‍රයෙන් වැටහෙනකොට ඊළඟට වඩාත් ප්‍රකටව වැටෙන්නේ බිඳීමමයි. මෙතන ආය අල්ල ගන්න දෙයක් නැහැ. බිඳෙන්න පටන් ගන්න. ඒක බිනි බිනි වැටෙන්න පටන් ගත්තට පස්සේ මෙතන දෙයක් හැටියට ගහල ගන්න නැහැ. ඊළඟට තියෙන්නේ මේක ක්‍රියා මාත්‍ර හැටියට මෙනෙහි කරනවා. පෙනීමක්, ඇසීමක්, දැනීමක්, සිතීමක් ආදී වශයෙන්. ඒ විදිහට කිරීමෙන් මොකක්ද වෙන්නේ? ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් අර මේ තාක් සංසාරේ අපි අර කලින් කිව්වා ලෝකේ අපි දෙයක් කියලා ගන්නවා කියලා. එදිනදා ජීවිතේ අපි අර මමයේ මාගේ කිව්වා වගේම දෙයක් කියන වචනයත් පාවිච්චි නොකර බැරි වෙනවා. මේ දේවල් අතින් අල්ලන්න පුළුවන් දේවල් නෙවෙයි හැම විටම. බොහෝ විට මේ හිතෙන් අල්ලගත්තු දේවල්. අතින් අල්ලන දේවල් වලටත් වැඩිය බොහෝ දිනාට අමාරු දේවල් තමයි මේ හිතෙන් අල්ලගත්තු දේවල් අතහරින එක. දෘෂ්ටි. ඒ විදිහට නොයිකුත් විදිය දේවල් අතහරින්න අමාරුයි. අපි ඒවට දේවල් කියලා කියනවා. අන්නේ දේවල් කියන දේවල් වල දේවල් ස්වභාවය නැති වෙලා යන්න ඕන. ඒකට කියනවා අනිමිත්ත කියලා. දැන් නිමිති මේවට මේ අරමුණු වලට කියන තවත් වචනයක් තමයි නිමිති. නිමිති ගන්නවා කියලා කියනවා. නිමිත්තක්. හැම එකකම නිමිත්තක් ගන්නවා. මේ නිමිත්ත කියන එක නිත්‍ය සංඥාවක්. නිත්‍ය සංඥාවත් එක්ක යන එක. හැම දෙයකම නිත්‍ය සංඥාවක්. ඉතින් ඒක නිමිති ගැනීමක් ලෝකයේ තිබෙනවා. මෙන්න මේ නිමිත්ත තමයි අන්තිමට අපි මේ මියන වෙලාවටත් අපිට නරකට හිටින්නේ. යම්කිසි කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් ආදී වශයෙන් යම්කිසි දෙයක් අර අවසාන වෙලාවේ හිතට එනවා. ඉතින් අර අවිද්‍යාව, මමය මාගේ කියන හැඟීම තියෙනවා, තණ්හාව තියෙනවා, අල්ලගන්න ඕනකම තියෙනවා. ඊළාට කර්මානුරූපව ඉදිරිපත් කරන ඒක දැඩිව අල්ලගන්නවා. ඒ අල්ලගත්තු තැන ඒ මරණ අවස්ථාවේ මව් කුසයක් හෝ වේවා, අපායේ ගිනි දැල් හෝ වේවා, තව සතිකුගේ කුසක් හෝ වේවා, කොතනක හරි මේ මමය මාගේ කියන එක දිගට ගෙනියන්න ඕන නිසා ඒක අල්ලගන්නවා හිතින්. ඒක දෙයක් කරගන්නවා. ඔන්න ඔය නිමිති අල්ලන ස්වභාවයක් හිතේ තිබෙනවා. මේක බිඳින්න ඕන. මෙන්න මේක බිඳින්න තමයි බුදු පියාණන් වහන්සේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි මේ කෙටියෙන් සලකන මේ ත්‍රිලක්ෂණ දේශනාව දේශනා කරේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ මොකද? නිත්‍ය නිමිත්ත බිඳිනවා එතනම අනිත්‍ය හැටියට සැලකීමෙන්. මේ හැම එකකම අනිත්‍යතාව. සාමාන්‍යයෙන් අනිත්‍යතාව වැසිලයි පවතින්නේ. ඒකට හිත යොදන්නේ නැහැ. මොකද මේ සංසාරයේ දීර්ඝ කාලයක් අපි කරලා තිබෙන්නේ ඉර නගිනවා බලනවා මිසක් ඉර බහිනවා බලන්න කැමති නැහැ. අපි අලුත් ඇඳුම් ගන්නවා මිසක් පරණ ඇඳුමට මොනවා වුණාද කියලා හිතන්නේ නැහැ. අලුත් ආහාර ගන්නවා මිසක් ඊළඟට ඊයේ ගත්තු ආහාරයට යන කල දසාව ගැන හිතන්නේ නැහැ. ඒවා ඔක්කොම වහලා දානවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් තිබෙනවා ලෝකයා තුළ. නිතරම තෘෂ්ණාව කරන්නේ, තණ්හාව කරන්නේ, තණ්හා පෝනෝ භවිකා කියලා කියන්නේ නැවත නැවත අලුත් ඇති කිරීම දිහා බලනවා මිසක් සංස්කරණය කරන ප්‍රතිසංස්කරණය කරනවා මිසක් ඒ දිරාපත් වුණු දේ දිහා බලන්න කැමති නැහැ. එහෙම ස්වභාවයක් ලෝකයේ තිබෙනවා. ඒක නිසා අනිත්‍යතාව හැංගිලායි තිබෙන්නේ. බිඳෙන බව හැංගිලායි තිබෙන්නේ. බිඳෙන බව අපි අමතක කරනවා පහසු වෙන්න. අන්න ඒක දැකීමට මේ මධ්‍යස්ථ විදියට මේවා ඇති වෙන නැති වෙන ස්වභාවය බලන්න ඕන. ඒකයි හිත පුරුදු කරන්නේ ඒකටයි. අනිත්‍යතාව දැකීම මුලටම කරන්නේ ඇති වෙන නැති වෙන ස්වභාවය. මනෙහි කිරීම තුලිනුයි ඒක දකින්නේ. ඒක මනෙහි කිරීම වැඩි වෙනකොට ඒක ස්වාභාවික දෙයක්. ක්‍රමක්‍රමයෙන් මේක බිඳින එක ඊටාම වේගයෙන් පේන්න පටන් ගන්නවා. එහෙම පේනකොට තමයි අර විදියට විදර්ශනා ඥාන ඒ ආදී මෝරා යාමට උපකාර වෙන විදියට ඒ චිත්තසංතතියේ ඒ මේවා තුල ඒ සිතේ සිත ක්‍රියා කරන ආකාරය කෙනෙකුට පැහැදිලිව වැටහෙන්න පටන් ගන්නවා. එතෙන්දී අර අරමුණු හැටියට ගත්ත දේ දිය වෙලා යනවා. ඒවා දිය වෙලා යනවා. හිතට ඒවා වැටහෙන්නේ නැහැ. අනිත් අය ලෝකයායව දේවල් හැටියට ගත්තත් හිතට වැටෙන්නේ මේවා ඔක්කොම ඉතාම ශීඝ්‍රයෙන් ගෙවි යන දේවල්. ක්‍රියා මාත්‍ර පමණයි. අන්න ඒ විදිහට හිත පුරුදු කර ගැනීම තුලින් තමයි අර දීර්ඝ කාලයක් සංසාරේ එකතු කරගෙන ආපු අවිද්‍යා ක්ලේශය අවස්ථා හතරකදී මිදින්න පුළුවන් වන්නේ. දැන් සෝවාන් පුද්ගලයා පිළිබඳව කියවෙන කාරණයක් තමයි සක්කාය දිට්ඨිය නැති කරා කියලා. මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? දැන් මේ විදිහට මේ මානසිකාර යෝනිසෝ මානසිකාර කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම නැතිව අති දීර්ඝ කාලයක් සංසාරයේ අනිසි මෙනෙහි කිරීම. අයෝනිසෝ මානසිකාරම් වශයෙන් මේ අනිසි මෙනෙහි කිරීම තුලින් අපි කරගත්තේ මොකද්ද? ගෙවා ගන්න බැරි තරම් මහා ගොඩවල් පහක් අපි එකතු කරගෙන ඇවිල්ලා තිබෙනවා. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. පංචස්කන්ධය කියලා කියන්නේ ඒකයි. පංච උපාදානස්කන්ධය කියලා කියනවා අල්ලාගෙන සින්න ගොඩවල් පහ. මේ ගොඩවල් පහ හැදුනේ යන්න අර මෙනෙහි කිරීම වැඩියට කළ නිසායි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය වැටෙන ආකාරයට නොවේ. නිත්‍ය සංඥාව අනුව, සුභ සංඥාව අනුව, සප්ප සංඥාව අනුව, ආත්ම සංඥාව අනුව ලෝකය දිහා බැලීම තුලින් අපට වෙලා තිබෙන්නේ ඒවා ගොඩවල් එකතු වුණා. මෙන්න මේ ගොඩවල් තුනී කර ගැනීමට නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේවා පෙනෙන්න ඕන. එහෙම පෙනී යාමේදී ක්‍රමක්‍රමයෙන් වෙන්නේ අර දේවල් හැටියට සැලකිය යුතු දෙයක් ලෝකේ නැති බව වැටහෙනවා. අන්තිමට ලෝකේ හිස් බවක්. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට කිව්වහම මේ හිනා වෙන්න පුළුවන්. මේ මෙච්චර දේවල් ලෝකේ බලන්න අහන්න තියෙද්දී කොහොමද ලෝකේ හිස් ශූන්‍ය දෙයක් කියලා කියන්නේ? ශූන්‍ය කියන වචනයට පවා ලෝකය අබ්බයයි. නමුත් ඒක බුදු පියාණන් වහන්සේ වදාළේ වෙන කෙනෙකුට ඒවට නොයෙකුත් විදිහට සඳහන් වලින් පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. තම තමන් විසින්ම තම තම නැනපමණින් දැනගත යුතු, ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. දර්ශනා යෝගිය අර මානසිකාර කියන ආලෝක ධාරාව යොමු කරලා කරන්නේ මොකක්ද? අර අවිද්‍යා අන්ධකාරයේ ඒක ප්‍රදේශ තුල තිබෙන අන්ධකාරය තියෙන දැනකට ආලෝකය ගෙනහම අන්ධකාරය නැති වෙනවා. ඒ වගේම අර අඳුර නිසා දැන් අපි අඳුරේ අතපත ගන්නකොට අතට අහු වෙන එක අපි දෙයක් කියලා ගන්නවා. පස්සේ බලනකොට ඒකේ ඒ හිතු තත්ත්වය නෙවෙයි. ඒ විදිහටම මේ අඳුර මේ දීර්ඝ කාලයක් සංසාරයේ අතපත ගෑම නිසා හිත තුල එකතු වෙලා තියෙන දේවල් ගොඩක්. මෙන්න මේ දේවල් කියන ප්‍රඥප්තිය පවා බිඳින්න උපකාර වෙන්නේ සම්මුති වශයෙන් ගත්ත ප්‍රඥප්තියින් බිඳින්න උපකාර වෙන්නේ මෙන්න මේ මානසිකාර්යයයි. අර ආලෝක ධාරාව යොදනකොට ඒ මානසිකාර්ය තුලින් මේවා පෙනෙනවා. මෙතන සිදුරු තිබෙනවා ඇතිවීම නැතිවීම රාශියක්. දැන් පහන් දැල්ලක් කියන එක අපි ඈතට පේන එකක් හැටියට. එහෙම නැත්නම් දිය ඇල්ලක් දිහා ඈතට බැලුවහම පේන්නේ රිදී යම්කිසි බිත්තියක් වගේ ඈතට. නමුත් කිට්ටු වල බලනකොට එතන ඉතාම ශීඝ්‍රයෙන් ශීඝ්‍ර ක්‍රියාකාරීත්වයක් බිඳි බිඳි යන තත්ත්වයක්. ඔන්න ඕක වැටහෙන්න ඕන, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. එහෙම ප්‍රත්‍යක්ෂ වීම තුලින් ක්‍රමක්‍රමයෙන් අර විදර්ශනා ඥාන මුහුකුරා ගිහිල්ලා තමයි අර සෝවාන් වීම කියලා කියන්නේ සක්කාය දිට්ඨිය, දැඩිව දෘෂ්ටිය ගත්තා. මේ රූපය මගේ. එහෙම නැත්නම් මම රූපය ඇතුලේ ඉන්නවා. එහෙම නැත්නම් මම රූපය සහිත කෙනෙක්. එහෙම නැත්නම් රූපය මා ඇතුලේ තිබෙනවා. ඔය විදිහට හතර ආකාරයකින් මේ රූපය ආත්ම හැටියට ගන්නවා ලෝකයා. වේදනාවත් එහෙමයි. මේ වේදනාව මගේ. මේ වේදනාව මමයි. මා තුල වේදනාව තියෙනවා. එහෙම නැත්නම් වේදනාව තුල මම ඉන්නවා. ඔය විදිහටම හිතගෙනත් ඒ විදිහට හිතනවා. විඥාණය. මේ විඥාණය තමයි මම. එහෙම නැත්නම් විඥාණය ඇතුලේ මං ඉන්නේ. මා තුල විඥාණය තියෙනවා. එහෙම නැත්නම් මම විඥාණය ඇති කෙනෙක්. ඔය විදිහට අර මමයි මගේ කියන දෙක අපි කලින්ම කිව්වා. ලෝකයාට ඉතාම ප්‍රියමනාප වචන දෙකක්, පාවිච්චි නොකර බැරි වචන දෙකක්. ඒක තුල තමයි මුළු මහත් සංසාරයේ රහස තිබෙන්නේ. ඒක නිසා අපි ඒ වචන පාවිච්චි කරන්න බෑ කියලා එදිනදා අපි මෙතෙක් මේ මමයි මාගේ කිව්ව වෙනුවට අද ගෙදර ගියාට පස්සේ මෙන්න මම මාගේ කියලා කියන්නේ නැතුව පංචස්කන්ධය ප්‍රමිනියා පංචස්කන්ධයට කන්න බොන්න දෙන්න කියලා එහෙම කියන්න යන්න ඕනේ නෑ. ඒ එහෙම නැත්නම් නාම රූප ධර්ම දෙකක් ආවා එහෙම කියන්න ඕනේ නෑ. ඒ තුලින් ඇති කරගත්තු ඒ තමන් ඇති කරගත්තු සංකල්පය කැඩීම සඳහා අවශ්‍ය මානසිකාර්යය යොදන්න ඕනේ. මානසිකාර ආලෝක ධාරාව තුලින් තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. ඒතරා නාම රූප ධර්මයන් හඳුනා ගැනීම කියලා කියන්නේ ඒකයි. එදිනදා ජීවිතයේ මේ බණක් කියලා බණක් අහලා පොතක් කියවලා ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. එදිනදා ජීවිතයේ සෝත්සාහයෙන් උත්සාහ කරලා ඒ එදිනදා ජීවිතේට මේවා යොමු කරගෙන සම්බන්ධ කරගෙන ඒ මේ සලායතනෙ කියලා කියන මේ ආයතන 6 මේ එක එක ආයතන වල රැකී ආරක්ෂාවල් කරන අය මෙතන ඉන්න පුළුවන්. නමුත් ඒ ආයතන ගැන හිතලා ඒවා ඒ වැටු ආදිය ගැන හිතනවා. නමුත් මේ හැම දෙනාටම වැඩ කරන්න වෙන ආයතන 6ක් තියෙනවා. ඒවට තමයි මේ ශලායතනය කියලා කියන්නේ. ඇස කන නාසය දිව කය මන. මෙන්න මේ ආයතන 6 වැඩ කවුරුත් කරනවා. මේ ආයතනයේ 6 තුල කෙරෙන වැඩ හරියාකාර තේරුම් ගැනීමයි මේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ. මේ වැඩ පිළිබඳව සියුම්ම නැතුව ඕලාරික විදියට ගොරහැඩි විදියට වැඩ කිරීම තමයි. යම්කිසි රූපයක් දැක්කහම ඒකේ වර්ණ සටහන් ඔස්සේ ඒකේ ඇලුම් ගැටුම් වල ඒවා සංකීර්ණ විදියට හිතලා පටලැවිලා මහා අවුල් ජාලයක් ඇති කර ගැනීම අන්න අර ආයතනයේ ඇස පිළිබඳ ආයතනයේ වැඩ අවුල් කර ගැනීම. ඒ වෙනුවට විදර්ශනා යෝගියා කරන්නේ මොකද්ද? රූපයක් රූපයක් කියලා එතනින් මෙනෙහි කරලා නවත්වනවා. දැන් කාර්යාලයක වුණත් දන්නවා ඒ ප්‍රධානීෙක් ඒනෙන කාරණය හැම එකක් ඔස්සේම කෙලවර දක්වා කරන්න ගියොත් ඒ තැනත්තට ඒ පුටුවේ ඉන්න බෑ. ඒ වෙනුවට ඒ අවශ්‍ය දෙයට අස්සන දාලා ඒක සම්මත කරලා පැත්තකින් තියනවා. ඒ ගොනුව. ඒක ගොනු කරලා තියනවා. ලිපි ගොනුව. අන්න ඒ වගේ මේවා මේක රූපය මේ දකින දෙය රූපයක් රූපයක් කියලා ගොනු කරලා පැත්තකින් තියනවා. දෙවරක් මෙනෙහි කරලා. සද්දයක් ඇහුණා. මේක කවෙන් ආපු සද්දයක්ද? කවගාගේ ගීතයක්ද? කවුරු කියාපු දෙයක්ද කියලා මේක ඈතට යන්නේ නැතුව සද්දයක් සද්දයක් කියලා යෝගාවචරය ඒක ගොනු කරලා ඒක පැත්තකින් තියනවා. අන්න ඒ විදිහටම ගඳක් සුවඳක් මේක ඇලෙන ගැටින් නැතුව ඒකත් නාහයට දැනෙන යම්කිසි දෙයක්. ඊළඟට ඒක තුල ඒ වගේම නාම රූප ධර්මයන් හැටියට සලකනකොට මෙතන තිබෙන්නේ යම්කිසි වේදනාවක් අර සුලැඟිල්ල. මේ සුලැඟිල්ලයි මේ ඊළඟට මේ මුදු ඇඟිල්ලයි මේ මැදැඟිල්ලයි මේ දඹරැඟිල්ලයි මේ ඔක්කොම කරන්නේ මහපටැඟිල්ලයි. අන්තිමට මේ අර අපි කිව්වා අපරාධයක් කරපු ඒ මිනි මැරුමක් පිළිබඳව සාක්ෂි නැති නිසා මිනි මරාපු අයගෙන්ම කෙනෙක්ට රජයෙන් ඒ සමාව දීලා උසාවියෙන් සමාව දීලා සාක්ෂි අහගන්නවා. අන්තිමට නඩුව ඔප්පු වෙනකොට කතා ගන්නව නම් ඒ තැනත්තාත් ඒකට හවුල් වුණු බව හෙළි වෙනවා. අන්න ඒ වගේ අවසානයේ හෙළි වෙන දේ තමයි මේ මානසිකාර්ය. මේ මානසි මේ හිතේ හිතත් මේතන තිබෙන්නේ හිතත් හිතවිල්ල කියලා අපි බෙදාගත්තු තැනක් තියෙන්නේ. මහා පුදුම විදියේ සියුම් තත්ත්වයක්. අන්තිමට බලනකොට මෙතන ගත යුතු දෙයක් නැහැ. ශූන්‍යයි හිස් කියලා වැටහෙනවා. ඒක නිසා තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තවත් ආකාරයකින් ධර්මයේ දක්වනවා. නිවන් දොරටු වශයෙන් දැක්වීමේදී ඒක ටිකක් ගැඹුරු වචනයක් වගේ, නමුත් ඒක අදහස වශයෙන් සැලකනකොට හිතා ගන්න පුළුවන්. නිවන් දැකීමට උපකාර වෙන විමෝක්ෂ මුඛ කියලා කියන විමුක්ති, එහෙම නැත්නම් නිදහස. නිදහස කියන එක දැන් මේ කාලේ නොයෙකුත් අර්ථවලින් යොදනවා. නියම විමුක්තිය අපි දන්නවා සංසාර විමුක්තියයි. මේ සංසාර විමුක්තියට උපකාර වෙන දොර තුනක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ පුද්ගලයාගේ චරිතානුකූලව වෙනස් වෙන්න පුළුවන්. කොයි දොරටුවෙන් ගියත් නිවනටයි වදින්නේ. මොනවද ඒ දොරටු තුන? අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියලා දක්වනවා. දැන් මේ නිමිත්ත කියන එක අපි කලිනුත් කිව්වා. මේ නිත්‍ය සංඥාව අනුව යන්නේ නිමිති ගැනීමයි. ඒ නිත්‍ය සංඥාව බින්ද තැන අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම කෙලවර වෙන්නේ අනිමිත්ත කියන එකෙන්. අනිත්‍ය සංඥාව දීර්ඝ කාලයක් වඩලා ඒකෝස්සේ විදර්ශනාව දිනු කරලා නිවනට ලං වෙන තැනත්ත අනිමිත්ත කියන විමෝක්ෂ මුඛය කියලා කියන ඒ දොරටුවෙන් නිවනට පැමිණෙනවා කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ වගේම දුක්ඛ ලෝකයේ මේ සංසාරයේ දුක ගැන මෙනෙහි කරන දැන් ඒ පුද්ගලයා අනුව මේක විවිධ වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. සංසාර පුරුද්ද අනුව ඇතම් කෙනෙකුට දුක වැඩියෙන් වැටහෙනවා, ඇතම් කෙනෙකුට අනිත්‍ය ස්වභාවය වැඩියෙන් වැටහෙනවා, තවත් කෙනෙකුට අනාත්ම ස්වභාවය වැඩියෙන් වැටහෙනවා. එතකොට අර දුක අනුව මානසිකාරයෙන් මෙනෙහි කළ පුද්ගලයාට නිවන් දොරට ලං වෙනකොට ඒක හඳුන්වන්නේ අප්පණිහිත කියලා. මොකද ප්‍රණිදි කියලා කියන්නේ ප්‍රාර්ථනාව කියන එකට. ඔය බුද්ධත්වයේ සඳහා ප්‍රණිදිය තබා ගත්ත කියලා හැම කියන්නේ. මොකක් සඳහා හෝ අපේ ප්‍රණිදියක් කියනවා. අපි හිත යොමු කරගන්නවා යමකට. සංහාවෙන්, ආසාවෙන් යමකට හිත යොමු කර ගැනීමට ප්‍රණිදි කියලා කියනවා. ඉතින් අර මේකේ දුක් ස්වභාවය දිහා වැඩිපුර බලන්න බලන්න මෙතන සංහාවට ඉඩක් නැති වෙනවා, ආසාවට ඉඩක් නැති වෙනවා, පදනමක් නැති වෙනවා. අප්පණිහිත කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒ විදිහටම ඒක අනිත් නිවන් දොරටුව. ඊළඟට ඒ වගේම අනාත්ම ස්වභාවය මෙනෙහි කරන තැනත්තාට මේක හිස් වශයෙන් වැටෙනවා, ශූන්‍ය වශයෙන් වැටෙනවා. ඒකට කියන ශුන්්‍යත කියලා. ශුන්්‍යත දොරටුව. අනාත්ම වශයෙන් ඒක ප්‍රඥාවේ අධික කට්ටිය බොහෝ විට අනාත්ම පැත්ත මෙනෙහි කරනවා. කොයි කොයි ආකාරයකින් නමුත් ඒකට උපකාර වෙන්නේ අන්න අර කියාපු අර නාම රූප ධර්ම ආදී ධර්මානුකූලව ඒ යෝගාවචරයට ඔබින ආකාරයට මෙනෙහි කිරීමෙනුයි. දැන් එතකොට මේ පින්නතුන්ට මේ කාශ්‍යප මේ ගැඹුරු ගාථාවක් ඇත්ත වශයෙන් අපිට ඒක හංගන්න බෑ. නාම රූප ධර්ම කියන එක ගැඹුරු කාරණයක්. නමුත් මේ විදිහේ දෙයක් පවා අර මිත්‍යා දෘෂ්ටික විಹಿತಿ බ්‍රාහ්මණියත් බ්‍රාහ්මණියත් ඒ එක ගාථාවක් අහලා එමෙ නැත්නම් ඒ ගාථාවට අදාළ තවත් වචන කීපයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට ඇති. ඒක විස්තර කිරීම වශයෙන් මේ නාම රූපේන වැලීම පිළිබඳව නමුත් දීර්ඝ දේශනාවක් වෙන්න බෑ. ඒක අහලා සෝවාන් වුණා නෙවෙයි, සකදාගාමි වුණාත් නෙවෙයි, අනාගාමි තත්ත්වයට දක්වාම ගියා. ඉතින් අන්න ඒක නිසා අපි හිතන්න ඕන ඒ බ්‍රාහ්මණියට බැමිණියන්ට පමණක් නෙවෙයි, සමහර විට අපතුලත් මෙන්න මේ ශක්තියින් තිබෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනයේ අවසාන අවස්ථා, අවසාන යුගය කියලා හිතන්න පුළුවන් විදිහට ශාසන පරිහානිය පවතින යුගයක්. ඒ නිසා නමුත් එපමණකින් හිත දුර්වල කරගන්නේ නැතුව මෙන්න මේ ධර්ම කාරණයන් මේ බුද්ධ ශාසනයේ කෙලවර වෙන්න කලින් විදර්ශනා භාවනාන් ගත යුතු උපරිම ප්‍රතිඵල ප්‍රයෝජන ගැනීමට උත්සාහවත් විය යුතුව තිබෙන මේ පින්නතුන්. එතකොට දානයක් බෙදෙන අවස්ථාවේ දීපවාර කිව් ආකාරයට චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්ථං දානං දේති කියලා කිව්ව විදිහට මේ දානේ ඒකට ගිය මුදලවත් ඒකෙන් අර අනිත් එක ඊට වැඩිය ඉහලින් අපි දුන්නයි කියලාවත් මේන් මන් දිව්‍ය ලෝකෙට යන්න ඕනේ කියලාවත් තවත් ඒ විදිහට නොයිකුත් විදිහට හිතලා හිත කෙලස ගන්නෙ නැතුව ඒ වෙනුවට කරන්න ඕනේ ඒ දාන වස්තුව ආශයෙන් තමන්ගේ හිතේ ඇති වුණු අර අවිද්‍යාවත් තෘෂ්ණාවත් මෙන්න මේ දෙන අවස්ථාවේදී මගේ මේ අන්දමට මේ අන්දමට මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍යතාව අපි දුටුවා. මම මාගේ කියන හැඟීම මෙතන පදනමක් නැති බව තේරුම් ගත්තා කියලා ඉන් සතුටු වෙන්න පුළුවන් නම් මේ පින්නතුන්ට අර බත් හැඳ තුල තියෙන නිවන අන්න ඒ විදිහට කල්පනා කරලා මේ පින්නතුන් එතකොට මේ වටිනා පොයේ දවසේ මේ පැයක් පමණ වේලා මේ ධර්ම ශ්‍රවණය කළා. මේ පින්නතුන් මේ අවස්ථාවේ තමන්ගේ චිත්තසංතානේ මේ සාමාන්‍ය ධර්ම දේශනාවක් අවසානයේදී අපි මේ පින් අනුමෝදන් කිරීම ආදී මේවා ආනිසංසපක්ෂ දැක්වීමදී අපි කියන්නේ ඉවර කරන්නේ පහසුවෙන් ධර්ම ශ්‍රවණානිසංකේන අමෘත මහා නිර්වාණය ලැබීවා කියලා. ඊට වඩා හොඳයි මේ පින්නතුන් කල්පනා කරනවා නම් මේ ධර්ම ශ්‍රවණ ආනිසංසය මේ අවස්ථාවේදී අර දන් දෙනවා ගැන කීම වගේ අවස්ථාවේදී ලැබුණ ආනිසංස මොනවද? ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය කියලා කියන නිවනට උපකාර වන බොජ්ජංග ධර්ම, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර දැක්වෙන ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට දැක්වෙන ඒ වටිනා ධර්මයන් තමන්ගේ චිත්ත සන්තානිය ඇති කර ගැනීමට හෝ වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවල් සපයාගත්තා, අවස්ථාවක් සපයාගත්තා. ඒ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව මේ බොමළුවේ ඒ ශ්‍රද්ධාවන්තව ඉඳගෙන මේ විදිහට මේ ධර්ම ශ්‍රවණය කළා ශ්‍රද්ධාවෙන්. ඊළඟට ඒ අනුව මේකට හිත යෙදීම තුළ වීරිය තිබෙනවා. ඒ නොයෙකුත් විදිහේ කෙලෙස් සිටිවිලි ගලාගෙන එන්න පුළුවන්. ඒවා ඉවත් කරලා මේ ධර්මයට කන් දෙන අවස්ථාවේ වීරිය උපකාර කරගත්තා. ඊළඟට ඒවා වචනයක් පාසා මෙනෙහි කරමින් ඒකට අහුන්කන් දෙනවා නම් සතිය ඒෙන් වැඩුණා. ඊළඟට ඒ තුලින් මේ ධර්මානුස්සති වශයෙන් ධර්මය මෙනෙහි කිරීම තුලින් සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් එහෙම ඒ යම්කිසි සමාධි මට්ටමක් ඇති වුණා නම් සමාධිය ඇති වුණා. ඊළඟට තමන්ගේ ප්‍රඥාවට ගෝචර වන මේ වටිනා ධාතහා ධර්මයකුයි අපි මේ විග්‍රහ කළේ. ඒ ආශ්‍රයෙන් ඒ තමන් මේ තාත් දිනු කරගත්තු ඒ දාන සීල භාවනා ආදී කුසල් දහම් උපකාර කරගෙන උපනිෂ්ඨේ සම්පත්‍ය උපකාර කරගෙන මේ ධර්මය තුළින් යම් කිසි කෙනෙකුට යම්ුරු ධර්ම වැටහීම ඇති වුණා නම් ඒක ප්‍රඥාවට උපකාර වෙනවා. ওই විදිහට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු කර ගැනීමට හොඳ අවස්ථාවක්. ඒක නිසා මේ ධර්ම ශ්‍රවණානිසංසයෙන් ඒ අනාගතයේ නොවේ මේ අවස්ථාවේදී හෝ කෙනෙකුට මේ උතුම් නිවන් ලැබෙනවා නම් ඒක ඉතාම වටිනා දෙයක්. ඒක නිසා මේ ඒ වගේම මේ ධර්ම මාර්ගයේ ගමන් කළ මේ ජීවිතය තුළ කෙසේ හෝ මේ අති භයානක සංසාරයේ මිදීමට උපකාර වෙන අවම වශයෙන් සෝවාන් මට්ටමින් හෝ මේ සතර අපායන් මිදීම හෝ එහෙම නැත්නම් මුළු මහත් සංසාරයෙන් මිදීම වශයෙන් යහපත් මාර්ගඥානෙ සකල ක්ලේශයන් ඉවත් කරලා උතුම් අමෘත මහා නිර්වාණයෙන් සැනසීමට මේ පින්තුන්ට ශක්තිය බලය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැන් කල්පනා කරගන්න ඕන මේ අපේ මේ ශාසනික කටයුතු වලට අපිට නොපෙනුනත් මේ ඉහලින් ඇත්ත වශයෙන්ම ශාසන ආරක්ෂක දීජ බ්‍රහ්ම මණ්ඩලය මේවාට අත දෙනවා. අන්නේ විදිහට කල්පනා කරලා ඒ උන්වහන්සේලාගේ ඉදිරියටත් මේ අපගේ මේ ශාසනික කටයුතු වල ආරක්ෂා සංවිධාන ඒවාට ලැබීමටත් මේ අපේ ඒ වගේම ඒ උන්වහන්සේලාගේ ප්‍රාර්ථනීය බෝධියකින් බුදුපසේ බුදු රහත් කියන යම් බෝධියක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාත් ඒවාටත් මේ ධර්ම ශ්‍රවණානිසංසය මේ පින් උපකාර කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම අවිචේ පටන් අකනිතා දක්වා වූ අපේ මේ මව්පියාදී මියගේ ඥාතිනුත් ඇතුළු සියල්ලුම සත්වයෝ යම් තාක් සත්ව කෙනෙක් නිවන් කැමැතිව සිටිනවා නම් පින් කැමැතිව සිටිනවා නම් ඒ හැම කෙනෙක්මත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී මේ අති ඝෝර සංසාරයෙන් අත් මිදිය යුතු මම මහා නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දැන් මේ විදිහට ගාථා කියලා පින් අනුමෝදන් කරන්න.
ඉස්තාවතාච සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මනුතරං දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා ශෝකප්පත්තාච නිශෝකා හංසු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බේතියෝ විමජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුතු භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්ති තේ අභිවාදින සීලස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නිච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඤාතේ සම්භ්‍යතේ.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.